ගරු සාගර කාර්ය මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් 6ක කාලයක් තියෙනවා.
මිනිත්තු 6යි.
මිනිත්තු 6යි මන්ත්‍රී.
ආ. ගරු සභාපතිතුමියනි මෙතන විපක්ෂයෙන් කතා කරනවා අපි අහගෙන හිටියා මේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධෙනුයි අල්ලස්හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධෙනුයි. මමත් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු රජ අධිනීතිඥවරයෙක් වසර 7ක් සේවය කළා තියෙනවා. ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ අධිකරණය කියන්නේ අපි බොහෝම ගරු කරන බොහොමයක් ආදරය කරන ස්ථාන. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලසුවේ නීතිපති දෙපාර්තමේන්තුව දූෂණය කරේ කවුද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ විපක්ෂයේ. අපි දන්නවා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ හිටපු සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් මැතිතුමාව අරලියගහ මන්දිරයට කැඳවලා එතුමට බලපෑම් කරේ කොහොමද කියලා විරුද්ධවාදීන්ට බොරු නඩු පවරන්න. ඒ විතරක් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජෙනරල් වරියක් වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අපි දැක්කා. එතුමිය කියනවා මේ රටේ ජනතාවට එතුමියව කොහොමද බලපෑමට ලක් කරේ අල්ලස්හව දූෂණ විමර්ශන කොමිෂන් සභාව තුළින් බොරු නඩු පවරලා විරුද්ධවාදීන්ට අඩන්තේට්ටම් කරන්න ඔවුන්න මඩලන්න බොරු නඩු පවරන්න කියලා ඒ අල්ලස්හව දූෂණ කොමිෂන් සභාව මෙහෙව්වේ කොහොමද කියන එක. යහපාලන රජය කාලෙම මේකට ඕන කරන පිළිතුරු මේ රටේ ජනතාවට ලැබුණා. ඒ අනුව මේ පහුගිය කාලේ දැම්ම නඩු එකක්වත් ඇත්ත නඩු නෙමෙයි, සාධාරණ නඩු නෙමෙයි. තමන්ගේ විරුද්ධවාදීන්ව මැඩලන්න ඕන හින්දා බොරුවට නඩු හදලා බලපෑම් කළා, නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළා, අල්ලස්හා දූෂණ කොමිෂන් සභාවට බලපෑම් කළා, බොරු නඩු ගොනු කෙරෙව්වා විරුද්ධවාදීන්ට එරෙහිව. ඒක පෙරහැර යන්න පටන් ගත්තේ කසකාරයෝ ගියේ යහපාලන ආණ්ඩුව කාලෙමයි. තමුන්නාන්සේලාට මතක ඇති ජොන්ස්ටන් ෆර්නෑන්ඩු ඇමතිතුමාට විරුද්ධව දාපු බොරු නඩුව. තමුන්නාන්සේලාගේ ආණ්ඩු කාලෙමයි නඩු ඇහුවේ. තීරණය නිදොස් කොට නිදහස්. ඒ වගේම තමයි තමුන්නාන්සේලා කාලේ තව බොරු නඩුවක් දැම්මා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට විරුද්ධව. තමුන්නාන්සේලාගේ කාලෙමයි නඩු ඇහුවේ. තීරණය මොකද්ද? නිදොස් කොට නිදහස්. මේ සිද්ධ වෙමින් යන්නේ ඒ වෙමින් ගිය කාරණයම තමයි. මෙතන කිසිම වරදක් වෙන්නේ නැහැ කියන එක අපි ඉතා විශ්වාසනීයත්වයෙන් කියනවා. තමුන්නාන්සේලා නඩු දැම්මේ කොහොමද කියලා මේ රටේ ජනතාවට තාම මතකයි. නඩු දැම්මේ රෑ 12 වෙනකල් උසාවි ඇරලා තියාගත්තා. අපිට මතකයි බැසිල් රාජපක්ෂ මහත්තයව කොහොමද අත්අඩංගුවට ගත්තේ කියලා. අපිට මතකයි තමුන්නාන්සේලා මොනවද දාපු මහ ලොකුවට දූෂණ වංචා කර කියලා දාපු නඩු මොනවද කියලා. ලිත් වගේක් අච්චුගයිස්වා කියලා නඩුවක් දැම්මා. ප්‍රාදේශීය සභාවලට ගැල්වනයිස් බට බෙදුවේ කියලා නඩුවක් දැම්මා. සමුද්දලාභීන්ට රුපියල් 2500ක් වගේ ගාණක් ගෙව්වා කියලා නඩුවක් දැම්මා. මෙන්න මේවා තමයි දාපු නඩු. ඉතින් මේ වගේ බොරු නඩු දැම්මහම මේවැයි නිදහස් කරන්න නැතුව, මේවැයි නිදොස් කරන්න නැතුව මේ රටේ අධිකරණ, මේ රටේ අල්ලස් කොමිසම් වෙන මොනව කරන්නද කියන ප්‍රශ්නේ තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගෙන් අහගන්න ඕනේ.
මන්ත්‍රීතුමා ඔබතුමා තව මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
කතා කරන්නවත් කාලෙ මදි. ඒ වගේම ඉතාම කනගාටුදායකයි මෙතන තව කාරණයක් කිව්වා ඊවා වනසුන්දර මහත්මිය සම්බන්ධයෙන්. ඊවා වනසුන්දර මහත්මිය කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ, අපේ අගමැතිතුමාගේ බැච්මේට් කෙනෙක් කියන එක අපි දන්නවා. හැබැයි එතුමිය විතරක් නෙමෙයි දින 52 ආණ්ඩුවේ එතුමාට විරුද්ධව තීන්දුව දීපු අගවිනිසුරු නලින් පෙරේරා මහත්මයා, ඒ වගේම ශ්‍රීපවන් මහත්මයා මේ සියල්ල සියලු දෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමකාලීනයෝ. ඔබලාගේ නායකතුමාට ඒ වගේ සමකාලීනව නැතිවීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් එහෙම කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ඉතාම අවංක ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ඉතාම අවංක විනිසුරුවරියකට මේ වගේ වරප්‍රසාද වලට මුවා වෙලා අපහාස කරන්න එපා කියන ඒ ඉල්ලීම මම තමුන්නාසලාගෙන් කරනවා. මේ රටේ නීතිය විනාශ කරේ, මේ රටේ නීතිය වල්වැද්දුවේ, මේ රටේ නීතිය නැති කරේ තමුන්නාසලාගේ ආණ්ඩුව මිසක් වෙන කවුරුත් නෙමෙයි. අද මේ සිදුවෙමින් යන්නේ ඒ කාලේ සිදු කරපු වැරද්ද නිවැරදි කිරීම මිසක් වැරදි දෙයක් කිරීම නෙමෙයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. තමුන්නාසලා වැරදි විදියට නඩු දැම්මා නම්, වැරදි කරා නම්, වැරදි බොරු නඩු පැටලුවා නම්, ඒ නඩු වලින් අනිවාර්යයෙන් මේ පුද්ගලයන් නිදහස් වෙන්න ඕනේ. ඒ නිදහස් වීමේ කාරණේ තමයි අද සිදුවෙන්නේ. ඉතින් මේක මේ රටේ ජනතාව තේරුවරන් අරන් තියනවා. නමුත් විපක්ෂයේ ඉන්න තමුන්නාසලාට මේක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැතිවීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා.
නමුත් මේ මත
මේ රටේ ශ්‍රේෂ්ඨ ආයතන වන, මේ රටේ මිනිස්සු ගරු කරන ආයතන වන නීතිපති දෙපාර්තමේන්තුවට, අල්ලස් දූෂණ කොමිෂන් සභාවට සහ අධිකරණ පද්ධතියට අපහාස කරන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම මම තමුන්නාන්සලාගෙන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුවංශතුමා. ගරු මයන්ත දිසානායක මහත්මයාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. ගරු අදිත් රාජපක්ෂ මහත්මයා මූලාසනට වෙන්න.
ගරුවන්තිතුමා ආරම්භ කරා.
බොහොම ස්තුතියි වෙලාවෙන් කළ දුන්නට. අවුරුදු දෙකක කාලයක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ඇවිල්ලා මේ රටේ ජනතාව ගරු සභාපතිතුමනි විශාල බලාපොරොත්තුවකින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒ ඡන්දය ලබා දුන්නේ. අවුරුදු දෙකක් ගිහිල්ලා එතුමාගේ දෙවනි පදවි ප්‍රාප්තිය සමරන අවස්ථාවේදී 69 ලක්ෂයටත් ඒ වගේම මේ රටේ ජනතාවටත් මොකද්ද වෙලා තියෙන දේ කියන පිළිබඳව මම කැමැතියි ඔබතුමාගේ අවසරයත් සභාගත කරන්න. මේ කාටූන් එක ඒකේ පෙන්වන්නේ ජනාධිපතිතුමා දෙවනි වසර සංවත්සරයේ සමරන අවස්ථාවේදී එතුමාගේ කේක් එකේ තියෙන ඉටිපණ්ඩම් වලට පිමින අවස්ථාවේදී කරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා බලන් ඉන්න අතර රටේ ඉන්න ජනතාවගේ ඔලුවත් ගිනි අරගෙන ජනතාව එළියට දුවන ආකාරය තමයි මේ කාටුන් එකෙන් පෙන්වන්නේ. ඉතින් මම කැමැතිය ඔබතුමාගේ අවසරය පරිදි මේක සභාගත කරන්න. ඒ වගේම තමයි අවුරුදු දෙකක් ගිහිල්ලා ඉතා ඉක්මනින් ප්‍රකාශ කරා මේ රටේ හරිත කෘෂිකර්ම යුගයක් ආරම්භ කරනවා කියලා. අපිත් බලන් හිටියා මොන ආකාරයටද මේ හරිත කෘෂිකර්මය ආරම්භ කරන්න කියලා. අපි මේ අවස්ථාවේදී GR ආණ්ඩුවෙන්, ඒ කියන්නේ රිවර්ස් ගියර් ආණ්ඩුවෙන් අපි අහන්න ඕනේ රුපියල් මිලියන 4000ක් වෙන් කළා තියෙනවා හරිත කෘෂිකර්මයට. ඒ මුදල් වලට මොකද වෙන්නේ කියන එකත් අපි මේ අවස්ථාවේදී අහන්න ඕනේ. මොකද ඊයේ රැත් අපි දැක්කා ගැසට් එකක් ගහලා ඒ ගැසට් එක අද වෙනකොට රිවර්ස් කළා. ඒකට වග කිය යුතු නිලධාරී අස් කරලා ඒ වගේ පියවරක් ආණ්ඩුවක් අරන් තියෙන පිළිබඳවත් අපිට අද වාර්තා වුණා. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, අපි බලන්න ඕනේ මේ රටේ ජනතාවට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා. අද පඩි මදි මාසේ අන්තිමට එනකොට බිල් ගෙවන්න එළවලු ගන්න ජීවත් වෙන්න ඒ මුදල් මදි. විරැකියාව දිහා බලනකොට විරැකියාව 105.7%කට වැඩි වෙලා තියෙනවා. උද්ගමනයේ දිහා බලනකොට අපිත් කල්පනා කරනවා කොහොමද මේ උද්ගමනේ අපි කැල්කියුලේට් කරන්නේ කියලා. කොහොමද අපි මේ උද්ගමනේ හදන්නේ කියලා. මොකද දවසින් දවස උද්ගමනේ වෙනස් වෙනවා. ඒ වගේම තමයි රජයට එකතු කිරීමේ බදු දිහා බලනකොට 100 බලනකොට නමය දශම දෙකින් පහළ බැහැලා තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය ණය 20යි 20 වෙනකොට 100ට 111ක් විතර වැඩිලා තියෙනවා. ඒ වගේම 46.7ක් බිලියන ඩොලර් බිලියන අපිට ගෙවන්න තියෙනවා. එන අවුරුද්දේ කරු සභාපතිතුමනි ඩොලර් බිලියන 5ක් පමණ අපිට ගෙවන්න තියෙනවා. අපි කොහොමද මේ ගෙවන්න යන්නේ? අපි ඒ ණය ගෙව්වේ නැත්තම් මේ රටට මොකද්ද වෙන්නේ කියන එකත් මේ අවස්ථාවේදී අපි කල්පනා කරන්න ඕනේ. විදේශයෙන් එන ආධාර අපිට 100%කට වැඩි අපිට අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මූඩි සහ S&P ඉන්ඩෙක්ස් එක ශ්‍රේණිගත ආයතන CAA බවට අඩු කරලා තියෙනවා. S&P ආයතනයෙන් ශ්‍රේණිගත ආයතනයෙන් CCC අඩු කරලා තියෙනවා. ආයවැයෙන් පස්සේ අනිවාර්යයෙන්ම කළු සභාපතිතුමනි ගිවිය යුතු බදු වැඩි වෙනවා. ඒ වගේම බැංකු චාර්ජස් බැංක් චාර්ජස් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා කියන එකත් මේ අවස්ථාවේදී කනගාටුවෙන් හරි මේ සභාවට දැනුම් දෙන්න ඕනේ. බඩු මිල විශේෂයෙන්ම කළු සභාපතිතුමනි මම කතා කරන්න ගිය සෙනසුරාදා මං හදාගෙන ආවා එදා තිබ්බ එළවලු මිල, ඒ වගේම සීනි මිල. හැබැයි අද වෙනකොට සීනි මිලත් වැඩිලා තියෙනවා. ඒ පිළිබඳව අපි සීනි වංචාවට විරුද්ධව අපි පැමිණිල්ලක් කරා සමගි තරුණ බලවේගයේ හැටියට. ඒකෙත් තාම වෙච්ච දෙයක් නැහැ කියන එක මේ සභාවට කනගාටු වෙනවා කියන දෙනවා. බඩු මිල දිහා බැලුවාම අද වෙනකොට කැරට් කිලෝ එකක් රුපියල් 480යි, ලීක්ස් 600යි, බෝංචි 480යි, බණ්ඩක්ක 480යි, මාළු මිරිස් 600යි. නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානය වහලා කවදද අරින්නේ කියන එකත් පිළිබඳව ආරංචියක් නැහැ. හාල් බැලුවාම රුපියල් 98ට තිබ්බ නාඩු දැන් වෙනකොට රුපියල් 140කට වැඩි වෙලා ව්‍යාපාරිකයන්ට LC අරගන්න බැරුව ඉන්නේ. පිටට යනකොට ඩොලර් ඉල්ලනකොට ඩොලර් හම්බ වෙන්නේ නැහැ බැංකු වලින්. ඉතා නරක අමාරු තත්ත්වයක් එන අවුරුද්දේ මේ රටේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා කියන එක ගරු සභාපතිතුමනි අපිට කියන්න වෙනවා. මේකේ විකල්පය මොකද්ද? අපිට අවශ්‍යයි ආර්ථික රාජතාන්ත්‍රික භාවය, ඉකනොමික් ඩිප්ලොමසි, විදේශ රටවල්ලේ කතා කරලා අපිට අවශ්‍ය කරන මුදල් ලබාගෙන අවශ්‍ය නම් IMF ඇත්තේ කතා කරලා. මම දන්නවා කැබිනට් මණ්ඩලයේ මේ ගැන සාකච්ඡාවක් ගිහිල්ලා කැබිනට් එකේ බහුතරයක් IMF එකත් එක්ක කතා කිරීම පිළිබඳව විරුද්ධ වුණා කියන එක. නමුත් අපි රටක් හැටියට අනාගතයට මුහුණ දෙන්න යනවා නම් අපිට අනිවාර්යයෙන්ම IMF ඇත්තේ කතා කරන්න වෙනවා කියන එක රජයට අවධානය කරන්න කැමතියි. ඒ වගේම තමයි තාමත් මේ රටේ මිනිස්සු කියනවා සර් ෆේල් කියලා. හැබැයි ආණ්ඩුවෙන් සමහර මැතිතුමුතුරු කියනවා මේ කොරෝනා තත්ත්වේ නිසා තමයි ලංකාවට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. නමුත් ගරු මූලාසන මන්ත්‍රීතුමියනි මම කැමතියි පෙන්වා දෙන්න අනිකුත් රටවල් වල ඉන්දියාව බැලුවොත් මේ කොරෝනා කාලය තුල ඒගොල්ලන්ගේ තියෙන රිසර්ව්ස් ඒගොල්ලන්ගේ තියෙන විදේශ සංක්ෂිත වැඩි වෙලා තියෙනවා. ඉන්දියාව මේ කොරෝනා තත්ත්වය ආරම්භ කරනකොට තිබ්බේ ඩොලර් බිලියන 437ක්, ඒක ඩොලර් බිලියන 641ක් බවට වැඩි වෙලා තියෙනවා. බංග්ලාදේශය ආරම්භයේදී තිබ්බේ ඩොලර් බිලියන 32යි, දැන් ඩොලර් බිලියන 47ක්කට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි සිංගප්පූරුව. හැබැයි ලංකාවේ තත්ත්වය මොකද්ද? අපිට ඩොලර් බිලියන 7.9ක් තිබ්බා, දැන් වෙනකොට
කරු මන්ත්‍රීතුමතා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා,
දැන් වෙනකොට ඩොලර් බිලියන 1.5ක් වගේ තමයි අපේ ආණ්ඩුවට මහ බැංකුවට ඉතුරුලා තියෙන්නේ. ඒ වගේම තමයි මම අහන්න කැමති ආණ්ඩුවෙන් යුගධනවි අග්‍රීමන්ට් එක තාමත් පාර්ලිමේන්තුවේ කියලා නැහැ. මම කැමති රජයේ ආණ්ඩුවේ මෙතෙම තුරුගෙන් අහන්න කවදද ඒ ග්‍රීමන්ට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේ රටේ ජනතාවට හිරිදරවල් කරන්නේ. ඒ වගේම තමයි මුදල් හැමදාම මුදල් ප්‍රින්ට් කරනවා. දැන් වෙනකොට කෝටි 290,000කට වැඩි ප්‍රමාණයක් රජයේ මුදල් අච්චු ගහලා දිනනවා. ඉතින් මේ රටේ උද්‍යමනය පිළිබඳව කතා කරලා වැඩක් නැහැ. දවසින් දවස වැඩි වෙනවා. ඒ වගේම තමයි ගරු මූලාසන සභාපතිතුමනි දරිද්‍රතාවය දිහා බලනකොට ලෝක වාර්තාව අනුව ලෝක බැංකුවේ වාර්තාව අනුව 105,000කට වැඩි වෙලා තියෙනවා දරිද්‍රතාවය මේ රටේ. ඉතින් මේවට විසඳුම් හොයන්න රටක් හැටියට අපි එකතු වෙන්න ඕනේ කියන එක තමයි මම නිතරම ප්‍රකාශ කරන්නේ. මම ඒ මතේ ඉන්නවා. රටක් හැටියට අපි ගොඩනගෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න ඊළඟ පරපුරට මොකද්ද වෙන්නේ කියන එක මේ අවස්ථාවේදී අහන්න ඕනේ. ඒ වගේම තමයි ඉතා කෙටියෙන් ගරු මූලාසන මන්ත්‍රීතුමනි GSP පාස් පිළිබඳව අපේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කරා. යුරෝපියන් සංගමයේ ඒ නියෝජිතයන් හම්බ වෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ලංකාවට GSP ප්ලස් එක තියන්න ඒක අහිමි කරන්න එපා.
කරුබන්තිතුමා කාලය අවසන් වෙනකොට
මම කැමතියි මගේ කතාව අවසන් කරන්න. ගරු තව ගොඩක් කාරණා තියෙනවා කතා කරන්න. නමුත් මම කැමතියි මගේ කතාව අවසන් කරන්න ඔබතුමාගේ අවසර පරිදි මේ කාටුන් එකත් ඉදිරිපත් කරන්න. බජට් එක ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ බැසිල් රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා හොඳ අයවැයක් ඉදිරිපත් කළා රටේ ජනතාවට සහන ලබා දෙයි කියලා. ඒ ජනතාව බලන් හිටියා හොඳ කෑම වේලක් හම්බ වෙයි කියලා. නමුත් මේ කාටුන් එකේ පෙන්න ආකාරයට මොකද්ද උනේ?
අවසන් කරන්න ගමන් තිබුණා.
සියලු දේවල් රටේ ජනතාවට අහිමි වුණා. ඒ වගේම තමයි ජීවන වියදම දිහා බලනකොට මේ කාටුන් එකත් මම පෙන්නන කාලෙම දි නිසා
අවසන් කරලා මම
ලංකාවේ ජනතාව මහ මුහුදේ ගිලින ආකාරය මම පෙන්නන්නේ. මුදල් ඇමතුමාගේ උත්තරයත් මේ කාටුන් එකේ පෙන්වනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. බොහොම
ස්තුතියි කරුමන්තුමා. ඊළඟට කරු ප්‍රමිත මණ්ඩාර තැන්නකෝ මැතුමා, ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඉතාම වැදගත් වැශීෂ කීපයක් යටතේ අදහස් දක්වන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. මම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ කතාවක් කරද්දී හැමතිස්සෙම උත්සාහ ගන්නවා අනාගතවාදීව කතා කරන්න. නමුත් අද දවසේ විපක්ෂයේ කතා ඇහුවම මම හිතුවේ අනාගතවාදීව කතා කරනවට වැඩිය මෙතුමන්ලාට චුට්ටක් අතීතය, පහුගිය ආණ්ඩු කාලයේ ඔබතුමන්ලා ආණ්ඩු කරපු ආකාරය පිළිබඳව චුට්ටක් මතක් කරලා දෙන්න ඕනේ කියලා මම කල්පනා කරා. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2015 මහමැතිවරණයේ මෙතුමන්ලාගේ ප්‍රධාන මූලික සටන් පාඨය වුණේ දූෂණයෙන් තොර රටක්. මෙතුමන්ලා වැඩියෙන්ම මාකට් කරේ දූෂණයෙන් හොරකමින් තොර රටක් කියන සටන් පාඨය. හැබැයි මාස 3ක් යන්න කලින් මේ රටේ ඉතිහාසයේ වෙච්ච ලොකුම හොරකම, ලොකුම වංචාව කරන්න මේ විපක්ෂයේ කට්ටිය සමත් වුණා. ඒ වගේම ඊළඟට මාකට් කරා ප්‍රජාතන්ත්‍රවාදය. මෙතුමන්ලා වේදිකාවල ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය පට්ට පතුරු ගැහුවා. හැබැයි මෙතුමන්ලා ඊට පස්සේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම නැති කරා, විනාශ කරා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයේ දෙකේම අයිතිය මෙතුමන්ලා පහුගිය කාලේ ලබා ගත්තා. ආණ්ඩු පක්ෂයේ තනතුරුයි විපක්ෂයේ තනතුරුයි මේ කට්ටිය එකතු වෙලා බෙදාගත්තා. විපක්ෂ නායක තනතුර ද්‍රවිඩ ජාතික සංවිධානයට ලබලා දුන්නා. විපක්ෂ සංවිධායක තනතුර ජනතා විමුක්ති පෙරමුණට ලබලා දුන්නා. ඒකාබද්ධ විපක්ෂයට අඩුම තරමේ අපිට කමිටු කාමරයක්වත් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අපිට කමිටු කාමරයක්වත් අපේ රැස්වීමක් තියන්න පහුගිය පාලන කාලයේ ලබලා දුන්නේ නැහැ. ස්වාධීන මැතිවරණ කොමිසම මේ අය මාකට් කරා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මැතිවරණ අකුලන්න මෙතුමන්ලා කරන්න පුළුවන් හැම කටයුත්තක්ම පහුගිය ආණ්ඩු කාලේ කරා. මැතිවරණ සිටියම මැතිවරණ නැතුව මැතිවරණ කල් දාන්න කතානායකතුමා හෙලිකොප්ටරෙන් මන්ත්‍රීවරු ගෙන්නනකන් 3-2 ඇතුව පනත සම්මත කරගන්න ඡන්දය ගන්න එක ප්‍රමාද කරා. ඒ වගේම මේ ගරු සභාවට පළාත් පාලන පළාත් සභා ඇමතිවරයා විදිහට එවකට හිටපු, මම නම කියන්නේ නැහැ, එතුමා ඉදිරිපත් කරපු පළාත් සභා මැතිවරණය පවත්වන්න ඉදිරිපත් කරපු පනතට ඉතිහාසයේ පළමුවෙනි වතාවට ඉදිරිපත් කරපු ඇමතිවරයාම විරුද්ධ වුණා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඊට පස්සේ මෙතුමන්ලා මාකට් කරා ස්වාධීන අධිකරණය. ඔබතුමාට මම අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ, විනුසුරු වරුන්ට දුරකථන වලින් කතා කරලා කාටද නඩු දාන්නේ, කාවද හිර කරන්නේ, ඇප දෙන්න එපා කියන බලපෑම මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු එදා එලිපිට ලැජ්ජාවක් හිරිකිතක් නැතුව කරා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, එහෙම කතා කරා විතරක් නෙවෙයි, ඒව රෙකෝඩ් කරලා පටිගත කරලා ගෙදර තියාගත්තා. ඒ වගේම ස්වාධීන පොලිස් කොමිසම මේ අය මාකට් කරා. අද පොලිස් කොමිසම මාකට් කරා. පොලිස් කොමිසම මාකට් කරාම මේ අය හිතුණු විදිහට පොලිස් නිලධාරී මාරු කරපු විදිය කොමිසම් වාර්තාවල තියෙනවා. එදා පොලිස්පතිතුමා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉස්සරහා නීතිය නමන හැටි මාධ්‍යට කියපු ආකාරය අද වෙනකොට අපිට මතක් වෙනවා. ඒ වගේම මෙතුමල්ලා වැඩියෙන්ම මාකට් කරපු තවත් එකක් තමයි යහපාලන මූලධර්ම. ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම කියන කොමිසම් වල මෙතුමන්ලා බොහොම ලස්සනට ලෝකෙට පේන්න මේ අය එක මාකට් කරා. හැබැයි ව්‍යවස්ථාව තියෙද්දි ව්‍යවස්ථාවට පටහැනිම, ව්‍යවස්ථාවට විරුද්ධව මෙතුමන්ලා අරලිගහ මන්දිරයේ අටවගත්තා දූෂණ විරෝධී කමිටුවක් කියලා කමිටුවක්. ඒකට මේ පක්ෂ නියෝජනය කරපු සියලුම අය එකතු වෙලා කාටද නඩු දාන්නේ, කාවද හිරේ දාන්නේ, කාටද ඇප දෙන්නේ, FCID ගෙන්නන්නේ කවුද කියලා තීන්දුව කරා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතුමන්ලා පොරොන්දු වුණා ස්ථාවර රටක් කියන එක මාකට් කරා. මෙතුමන්ලා ස්ථාවර රටක් කියන එක මාකට් කරලා පස්සේ මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී වලට රට තුල ක්‍රියාත්මක වෙනකම් බකන් නිලාගෙන හිටියා, බෝම්බ පුපුරනකම් බලන් හිටියා, මිනිස්සු මැරෙනකම් බලන් හිටියා, ආරක්ෂාව කඩාගෙන වැටුණා, ආර්ථිකය කඩාගෙන වැටුණා, මුළු ලෝකෙම වෙසක් සමරද්දි අපේ ලංකාවේ 2019 වෙසක් සමරන්න හම්බුනේ නැහැ. ඒ කොවිඩ් වසංගතය නිසා නෙවෙයි, අන්තවාදී ත්‍රස්තවාදී වසංගතය නිසා, මේ අයගේ පාලනයේ තියෙන දුර්වලකම් නිසා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඇසළ පෙරහැර සමරන්න අපිට හම්බුනේ නැහැ, පොසොන් සමරන්න හම්බුනේ නැහැ, කතෝලික ජනතාවට ඉරිදා පල්ලි යන්න හම්බුනේ නැහැ, මුස්ලිම් ජනතාවට සිකුරාදා පල්ලි යන්න හම්බුනේ නැහැ මේ යුගයේ කියන එක මම මේ ඇයට මතක් කරන්න ඕනේ. මුළු ලෝකෙම දුවද්දී රට අන්තවාදී ත්‍රස්තවාදයේ නිසා අපිට ඒ වෙලාවේ රට ලොක්ඩවුන් කරන්න සිද්ධ වුණා.
ගරු සභාපතිතුමනි,
ගෝඨාභය රාජපක්ෂ ධනාධිපතිතුමා බාරගන්නේ අන්න එහෙම රටක් කියන එක අපි අමතක නොකළ යුතුයි. ඒ වෙනස එතුමා අද වෙනකොට ගෝලීය වසංගතයක් තියෙද්දි රට හරි මාර්ගයට ගනිමින් ඉන්නවා. එතුමාට අවශ්‍ය ශක්තිය අපි දෙන්න ඕනේ. ගෝලීය වසංගතයට රට මූණ දෙන විදිය ගැන අපි සතුටු වෙන්න ඕනේ. එන්නත් කරනේදී රට
ලබාගෙන තියෙන
ප්‍රගතිය සම්බන්ධයෙන් අපි සතුටු වෙන්න ඕනේ කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
ගෝවින්ද සිටි ගරු මන්ත්‍රීතුමා, මීළඟට ගරු වේලු කුමාර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද 20-22 අයවැයේ ජනාධිපති, ඒ වගේම අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ මේ කාරක සභා අවස්ථාවේ අවස්ථාව කරගන්නවා. විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕනේ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා වශයෙන් තමාගේ වැයශේෂය අඩු කරගෙන ආදර්ශයක් ලබා දීම පිළිබඳව අපි එතුමාගේ ඒ ක්‍රියාව අපි අගය කරනවා. ඒ වගේම ඒ ආදර්ශය රජයේ සිටින අනිකුත් අමාත්‍යවරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු කණ්ඩායම ඒ ආදර්ශය ගත්තද කියන ප්‍රශ්නය අපිට නගන්නට වෙනවා. ඒ වගේම එතුමා ගත්ත ක්‍රියාවලියේ එකම සාර්ථක වැඩසටහන විදියට අපිට කියන්නට පුළුවන්නේ තමන්ගේ ඒ වියදම අඩු කරගත් එක. ඒ වගේම ජනාධිපතිතුමා දිගින් දිගටම කතා කරන්නේ විප්ලවීය වෙනසක් මේ රට තුළට ගේනක් ගැන. අපි දැක්කා විප්ලවීය වෙනස් කීපයක් ජනාධිපතිතුමා උත්සාහ කරා ගේන්න. මිල පාලනය පිළිබඳ විප්ලවීය වෙනසක් ගෙනාවා. ඒ මිල පාලනයේ වෙනස අද මොකද්ද වෙලා තියෙන්නේ කියන එක රටේ ජනතාව දන්නවා. ඒ වගේම රසායනික පෝර නතර කරලා අරිත කෘෂිකර්මය ඇති කරන විප්ලවයේ වෙනසක් ගෙනල්ලා අද රටේ කෘෂිකර්මයට ගොවි මාත්තුරුන්ට මොනවද වෙලා තියෙන්නේ කියන එක රටේ ජනතාව දන්නවා. දැන් එතුමා බරපතල කාරණයක් අතට අරගෙන තියෙනවා. මගේ විප්ලවීය වෙනස එකම රටක් එකම නීතියක්, ඒ වගේම අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා, ඒ වගේම අලුත් ඡන්ද ක්‍රමයක් වෙනස් කරනවා කියන එක. මං කියපෝ මිල වෙනස් වීම, කෘෂිකර්මයට ගෙනාපු ඒ රසායනික පෝර එක රැයින් ගැසට් එකකින් ඒ තුල ඇතුළත් කරා, ඒ වගේම ගැසට් කීපයකින් ඒක අයින් කරගත්තා. නමුත් අලුත් ව්‍යවස්ථාවක් ගේන එක, ඒ වගේම අලුත් ඡන්ද ක්‍රමයක් කියන එක එතරම් දෙයක් නෙවෙයි, ඉතාමත්ම බරපතල දෙයක්. මෙවැනි තත්වයකදී අපි විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මේ ව්‍යවස්ථාව, මේ රට තුළට ව්‍යවස්ථාවක් ගේනකොට අලුත් ඡන්ද ක්‍රමයක් ගේනකොට තියෙන බරපතලකම. මම මතක් කරන්න ඕනේ, අපි දන්නවා මේ රට තුළ ජනවාරික ප්‍රශ්නයක් තියෙනවා. එතකොට 2009 වෙනකොට මේ රට දෙකට බෙදිලා තිබ්බා කියන එක අපි පිළිගන්නට ඕනේ. උතුරයි දකුණයි අතර සම්බන්ධයක් තිබෙන්නේ නැහැ. එතකොට ඒක අවසන් කරන්නට ජනාධිපතිවරයා වශයෙන් දේශපාලන නායකත්වයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දෙනකොට, ඒ වගේම ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා අමුදා නායකත්වයක් ලබා දුන්නා ඒ දකුණයි උතුරයි යාබද කරන්නට. එතකොට රටේ භූමිය එකතු වුණා. ඒ වුණාට භූමිය එකතු කිරීමේදී ඒ රජය සාර්ථක වුණා. ඒ වුණාට රට තුළ ඉන්න ජනතාව, උතුරේ ජනතාවයි දකුණේ ජනතාවයි, ඒ වගේම සිංහල ජනතාවයි දමල ජනතාවයි මුස්ලිම් ජනතාවයි, ඒ වගේම කතෝලික ජනතාවයි කඳුකරේ ඉන්න ඒ දමල ජනතාවගේ හිත් එකතු කරන්නට, එහෙම නැත්නම් එක ගජයක් යටතට ශ්‍රී ලාංකිකයෝ කියන තත්ත්වයට ගේන්නට අසමත් වුණා. ඒක කරගන්න බැරි වුණා. පෞගිය යාපාලන කාලයේදී උත්සාහ කරා රට තුළ මේ ජාතීන් අතර එකමුතුභාවයක් එකතු කරලා ඒ එක්සත් වීමේ, ශ්‍රී ලාංකිකයෝ කියන එක්සත් වීමේ පදනම අදන්නට උත්සාහ කරා. නමුත් ඒ පදනම අදාගෙන යනකොට ඒකට ඒ පදනම කඩා දාලා ජාතීන් අතර විරසයක් ඇති කරලා, ආගම අතර ගැටුමක් ඇති කරලා මේ රට තුළ ඇවිලෙන තත්ත්වයක් ජාතීන් අතර ඇති කරපු එතුමා එක්ක තමා අද බලයනියක් අදලා තියෙන එකම රටක් එකම නීතියක් කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ ඉඳා මේක සම්පූර්ණයෙන්ම මේ රටේ ඉන්න සහෝදර සිංහල ජනතාව ඇතුළු සියලුම ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මේක සම්පූර්ණයෙන්ම එලා දකිනවා කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවට අමතරව මේ ව්‍යවස්ථාවක් අදන්ඩ කණ්ඩායමක් දාගෙන ව්‍යවස්ථාවක් අදාගෙන යෑම කොයිතරම් යුක්තිසාධකද කියන එක අපි හිතන්නට ඕනේ. අර මං කියපෝ මේ ජාතීන් අතර තියෙන මේ ප්‍රශ්නය, ජාතීන් අතර තියෙන මේ අවබෝධකම නැතිකම, මේක එක්සත් කරලා අපි ශ්‍රී ලාංකිකයෝ කියන තැනට මේක ගේන්න පුළුවන් තත්ත්වයකට අපි එන්න ඕනේ. ඒ වුණාට අපි දන්නවා දිගින් දිගටම විවස්ථාවක් අදලා බලය පාවිච්චි කරලා මේක තුලට රිංගව ගන්නට අපි උත්සාහ කරනවා නම් ඒක කරගන්නට බැරි දෙයක් කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම අපි මේ විවස්ථාව සමග අලුත් ඡන්ද ක්‍රමය ගැන කතා කරනකොට අපි ගරු සභාපතිතුමනි, අපි විශේෂයෙන්ම සදාන් කරන්න ඕනේ මේ අලුත් ඡන්ද ක්‍රමය පිළිබඳව කතා කරනකොට මේ ව්‍යවස්ථාව ඇතුලේ අපි දැනගන්නට ඕනේ විධායක ජනාධිපති ක්‍රමයට මොනවද වෙන්න යන්නේ. එතකොට මේ පාර්ලිමේන්තුවට තියෙන බලතල වලට මොනවද වෙන්න යන්නේ. මේ දෙක පදනම් කරගෙන අපි අලුත් ඡන්ද ක්‍රමයක් පිළිබඳව කතා කරන්නට ඕනේ. අපි දන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉලෙක්ටෝරල් රිෆෝම් එකට සෙලෙක්ට් කමිටි එකක් යනවා. ඒ වගේම පාර්ලිමේන්තුවට එළියේ ව්‍යවස්ථාවාදන ඒ කණ්ඩායම වෙනම යෝජනා ලබා ගන්නවා. එතකොට අපිට මේ පිළිබඳ මේ පිළිබඳ මේ රජයේ වැඩ කටයුතු පිළිබඳව අපිට විශ්වාසයක් තබා ගන්නට බැරි තත්ත්වයක් තියෙනවා. දැන් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නවලට, සමාජ ප්‍රශ්නවලට, දේශපාලන ප්‍රශ්නවලට කතාවක් හදන්න බලනවා 1978 ඉදිරිපත් කරපු මේ PR ප්‍රොපෝෂනල් රිප්‍රසෙන්ටේෂන් මේ සිස්ටම් එක තමා මේ ක්‍රමය තමා මේ ප්‍රශ්නය කියන එක අදලා ඒ වෙනුවට අලුත් ක්‍රමයක් ඇටියට දැන් ඉදිරිපත් කරන්නට බලන්නේ පෙරණි කේවල ක්‍රමය ගේන්න බලනවා. එහෙම නැත්නම් මික්ස්ඩ් මෙම්බර් ප්‍රොපෝෂනල් කියන ඒ මිශ්‍ර ක්‍රමයක් ගේන්න බලනවා. අපි දන්නවා පෞගිය පළාත් පාලන ආයතන වලට මික්ස්ඩ් ක්‍රමයක් ගෙනාවා. ඒ ගෙනාපු එකෙන් ඒ සභිකය සංඛ්‍යාව දෙගුණේ වුණා. දැන් ඒ සභාවල් සාමාන්‍ය තිබ්බ පළදා තාවේවත් ඒ සභාවල ගන්න බැරි ඒ සභාවල ස්ථාවරභාවය නැති කරගත්ත තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ හින්දා අපි කියනවා අලුත් ඡන්ද ක්‍රමයක් ඉදිරිපත් කරනවා නම් මේ රටේ තියෙන සියලු ජාතීන්ට අවකාශයක් තියෙන්න ඕනේ, සියලු මත ප්‍රකාශ කරන කට්ටියට අවකාශයක් තියෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. අපි දන්නවා ලෝකේ දිහා බලනකොට මේ ඡන්ද ක්‍රමයේ පිළිබඳව කතා කරනකොට අවාඩ් විශ්වවිද්‍යාලයේ මෑත කාලයේදී අවාඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයේ කරලා තියෙන දේශපාලන සමාජ දේශපාලන පිළිබඳ මාචාර්යවරියෙක් ලෝක ප්‍රසිද්ධ
ගරු මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
බීපා නොරිස් ඒ මාචාර්යවරිය සඳහන් කරන්නේ එතුමිය සඳහන් කරනවා එතුමිගේ වචනෙන් සඳහන් කරනවා kind and more general to the demands of marginalized minority representation කියන එක. ඒ වගේම එතුමිය මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 35ක මේ ඡන්ද ක්‍රමය පිළිබඳව එතුමිය කරපු සර්වේ වලින් එතුමිය සජෙස්ට් කරනවා that ethnic minorities are less satisfied with democracy and fairness of the election output and majority system කියන එක. ඒ කියන්නේ ප්‍රධාන ඒ ප්‍රධාන පක්ෂවල නැත්තම් ප්‍රධාන බලවේගවල ඒ ප්‍රධානත්වයෙන් යන කේවල ක්‍රමය වෙන්න පුළුවන් කේවල ක්‍රමයට වඩාත් ඒ ගැඹුරු ක්‍රමයකට යනකොට ඒකෙන් මේ මාජිනලයිස් මයිනොරිටි ඒ ඒ ඒ ඒ ජනතාවගේ ඒ ඒ සැටිස්ෆැක්ෂන් එක ලබා දෙන්න බෑ කියන එක. අපි දන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ අද වෙනකොට විවිධ මතදරන විශාල පක්ෂ ගණනාවක් මේ පාර්ලිමේන්තුව තුල ඉන්නවා. විවිධ මතදරන පක්ෂ ඉන්නවා, ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා, විපක්ෂෙත් අපි දකිනවා එවැනි විශාල පක්ෂ සංඛ්‍යාවක් ඉන්නවා. ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ඒ වගේම පිවිතුරු එළවරුමය, මහජන එක්සත් පෙරමුණ, මේ වගේ කියාගෙන යන්න පුළුවන්. TNA එක, ACNC එක, SLNC එක, TP එක, මේ වගේ පක්ෂ මේ ඔක්කොම විවිධ මතදරන සුළු කොට්ටාස පක්ෂ මේ සමෝටම මේකට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ තුල තමන්ගේ ඒ මතය කියන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ තියෙන සමානුපාතික ක්‍රමය.
නැත්නම් මේ ඔක්කොම
මට විනාඩියක් දෙන්න අවසන් කරනවා. මේව නැත්නම් මේ විවිධ මතදරන ඒ කොට්ටාස ඔක්කොම අයින් වෙලා ඒදිලා යන තත්වයකටපත් වෙලා ප්‍රධාන පක්ෂ විතරක් මෙතනට ඇවිල්ලා විධායක බලතලක් තියාගෙන මේ රට තුල මේ එක රටක් එක නීතියක් කියන සභාපතිවරයෙක් දාගෙන මේ රට නැවතත් මේ රට තුල අසමගිය ඇති කරමින් ගොඩනගන්නට බැරි තත්වයකට මේ රට පත් වෙනවා කියන එක අපි කනගාටුවෙන් කියන්න වෙනවා. ඒ වගේම එක වචනයකින් අවසන් කරන්නම්, අද රටේ ආර්ථික තත්වය එක වචනයකින් ඉවර කරන්නට පුළුවන්. පෞගිය කාලේ ප්ලේන්ටියක් රුපියල් 15යි, අද උණු වතුර වීදුරුවක් රුපියල් 15 තත්වයට පත් වෙලා තියෙන කියන එක කියමින් අවසන් කරනවා. ස්තුතියි.
බෞද්ධ සිතේ ගරු මන්ත්‍රීතුමා, ඊළඟට ගරු අජිත් මානපෙරම් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, අද රට සියලු ශේත්‍රවලින් කඩාවැටලා තියෙන්නේ. මේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මෙහෙමුනේ. මෙතෙක්කල් ආණ්ඩු කරපු දේශපාලන පක්ෂ කඩාවැටුන මිසක්, එමෙතන් දේශපාලන පක්ෂ පිරිහුණා මිසක් රටක් පිරිහුණේ නැහැ. නමුත් මේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ පවත්වපු අවුරුදු දෙක තුල බැලුවාම ආණ්ඩුව විතරක් නෙමෙයි රටත් විනාශ වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය දවස්වල බොහොම බලාපොරොත්තු තියාගෙන තමයි මේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. ජයග්‍රහණයෙන් ඉපිලි වෙච්ච කිරිබත් කෑවා, නැටුවා, සින්දු කිව්වා, ඒ විතරක් මේ තරුණ තරුණියන් තාප්පලට ගිහිල්ලා චිත්‍ර ඇඳා. අද මේ චිත්‍රය ඇඳපු තරුණ තරුණියන්ට එයාගේ තියෙන සිතුවිලි තද කරගෙන තිබිච්ච සිතුවිලි චිත්‍රයට දැන් හරි කියලා. නමුත් මේ චිත්‍රය ඇඳපු තරුණ තරුණියෝ අද රට ගැන කලකිරිලා පාලනය ගැන කලකිරිලා රටත් අතහැරලා දාලා යන තත්ත්වෙටපත් වෙලා අද පාස්පෝර්ට් පෝලිමේ ඉන්න පටන් අරගෙන තියෙනවා. මේ රටෙන් කොහොම හරි පැනගන්න ඕනි කියන මතය ඇවිදලා තියෙනවා. මේ අවුරුදු දෙක ප්‍රගතිය ඉතින් ඒ හින්දා මේ රට ගොඩනගන්න බැරි යයි. අපි දකින දේ තමයි මේ රටේ අපි විතරක් නෙමෙයි මේ රටේ සියලු ජනතාව දකිනවා මේ රාජ්‍ය වංචාව. නැත්නම් රටේ සමහර දේශපාලඥයන් එහෙම නැත්නම් දේශපාලනය හවුහරණය කරන මම හැම දේශපාලඥයෙක්ට දොස් කියන්නේ නැහැ. සමහර දේශපාලඥයන් එමෙතන දේශපාලනය හවුහරණය අරගෙන ඉන්න රාජ්‍ය නිලධාරීන් බලවත් පුද්ගලයන් මේ රටේ ජනතා මුදල් මංකොල්ල කරන දිගට හරහට. අපි දන්නවා දැන් කොවිඩ් වසංගතය තිබ්බත් වැක්සින් එකනොත් ගහනවා. කොවිඩ් වසංගතය කියලා මේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැති වෙලාවේ ඇම්බියුලන්ස් එක ගෙනල්ලත් ඒකනොත් ගහනවා. හොරකම් කරනවා. මේ වගේ ආයි රට කොච්චර වැඩුවත් මේ හොරකම් කරන මිනිස්සුන්ට මේකේ ඉවක් බවක් නැහැ. ඒ හින්දා තමයි ඇත්තටම මේ 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 අල්ලස් ගැනීම කොමිස් ගැනීම රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන දූෂණ වංචාහින්ද තමයි මේ රට වැටලා තියෙන්නේ. මේවට වැට බැඳිය හැකිනම් මේ රට ගොඩනගන්න පුළුවන්. වෙන මොකුත් ප්‍රශ්න ඕනේ නැහැ. අර අලි සබ්රි මහත්මයා ඇමතිතුමා ගොඩක් දේවල් කිව්ව කතාවක්. හැබැයි ඒ මොකුත් ඕනේ නැහැ. වංචාවට දූෂණයට වැටපදින්න පුළුවන් නම් මේ රටේ මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න කට්ටියගෙන් වැටපදින්න පුළුවන් නම් ඒත් මං හිතනවා මේ රට ගොඩනගන්න ඒ හොඳටම ඇති කියන එක විශේෂයෙන් කියනවා. හැබැයි ඒක තේරුම් අරගෙන තමයි යහපාලන ආණ්ඩුව එදා මේ රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවු 18 වෙනි සංශෝධනය ඉවත් කළා. 19 වෙනි සංශෝධනය මේ රටට හඳුන්වා දුන්නේ ඒ හින්දා. මොකද දන්නවා මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මේ රටේ මේ වංචාව දූෂණය කොමිස් ගහිල්ල මේ ටික නතර කළොත් මේ රට ගොඩනගන්න පුළුවන් කියන එක තමයි රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් විදිහට වාතාවරණයක් නිර්මාණය කරලා දුන්නේ. එදා මහ බැංකු මංකොල්ලේ වෙච්ච වෙලාවේ අගමැතිවරයාව ගෙනල්ලා ප්‍රශ්න කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් වරුන්ට කොන්දපණ තිබ්බා. එදා මුදල් අමතිවරයාව ප්‍රශ්න කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තිබ්බා. අල්ලස් දෙපාර්තමේන්තුවට ඇවිදilla ජනාධිපතිතුමාගේ ප්‍රධාන නිලධාරියව අත්අඩංගුවට ගන්න පුළුවන් ශක්තිය ඒ නිලධාරීන්ට තිබ්බා. ඒකදී යම් ප්‍රමාණයක මේ රටේ වංචා දූෂණයට රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් බය වුණා. නමුත් මේ අපේ ඊටත් එහාට යන්න තමයි මේ 69 ලක්ෂේ ඡන්ද දුන්නේ. මීටත් වඩා මේ හොරු අල්ලන්න ඕනි මෙතනුත් එහාට යන්න ඕනි කියලා. නමුත් මොනවද වුනේ අන්තිමට මොනවද වුනේ මේ සියලු දේ කඩා කපලා 19 වෙනි සංශෝධනයෙන් ගෙනාවු මේ රාජ්‍ය නිලධාරීන් ශක්තිමත් කරලා මේ වංචාවට අල්ලස්සට දූෂණයට වැටබඳින වැඩපිළිවෙල ඉවත් කරලා ඒක තියෙන අඩුපාඩු හදන ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් අඩුපාඩු තිබ්බා. හැබැයි ඒ අඩුපාඩු හදන ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි ඒක අහෝසි කළ දැම්මා 19 වෙනි සංශෝධනය ගෙනල් 20 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒක අහෝසි කළ දැම්මා. එතකොට අර බුද්ධිමතුන් මේ රට හදන්න ගන්න නිවහල් නිදහසේ තීරණය ගන්න පුද්ගලින්ට මොකද වුනේ? ඒ මිනිසුන් අන්නත්තර වෙලා ගියන් නැවත දේශපාලන අතකොළු බවට පත් වුණා. අද මේ රට හදන්න කිසිම කෙනෙකුට එක දැනුමක් නැහැ. හැමෝම එකතු වෙන්න ඕනේ. ඒක ජනාධිපතිතුමාට මේ රටේ තියෙන සියලු දේ කෘෂිකර්මය ගැනයි මේ ආර්ථිකය ගැනයි මේ කවුරුත් පුද්ගලයෙක් නැහැ. දැන් බලන්නකෝ මේ අද සාකච්ඡා කරන්න යන ජනාධිපතිතුමත් එක්ක බයයි සෙනඟ. දැන් කියනවා රසායන පෝරගෙන කිව්වොත් කෘෂි ලේකම්වත් එළවන කියලා ජනාධිපතිලා. ඒ කියන්නේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි රසායන පෝර තහනම් වචනේ. අර ඔව් නෑ බෑ කතා වගේ අර රේඩියෝ කියන්නේ තහනම් වචනේ. මාත් එක්ක සාකච්ඡා කරන්න බලා. ඒතකොට ඒ උගත් බුද්ධිමත් නිලධාරියෙක්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ කොහමද? ඒක නේද අද මේ රටේ වෙලා තියෙන්නේ. කාටවත් කතා කරන්න බෑ. ගොවිය උද්ඝෝෂණ කරනවා, ගුරුවරු උද්ඝෝෂණ කරනවා, රාජ්‍ය සේවකයෝ කෑ ගහනවා. අපිට පඩි මදි ජීවත් වෙන්න විදිහක් නෑ. හැබැයි ඒ ගැන කතා කරන එක කනකට ගන්න තියක නේද? මේ රැස්වීමට ආවත් පොහොර ගැන, රසායන පොහොර ගැන කතා කරනවා නම් ඩොට් වගේ රස්සාවක් නෑ ගෙදර යන්න බෑ. ඒ විදිහට රටක් පාලනය කරන්න බෑ. හැබැයි අද 20 වෙනි සංශෝධනය ගෙනල්ලා අපි මේ රටේ ස්වාධීන කොමිෂන් සභාව ගෙනල්ලා මේ වංචාවට දූෂණයට අල්ලසට වැටබඳින්න කටයුතු කළා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගෙනාවා, අධිකරණ සේවා කොමිෂන් සභාව ගෙනාවා, ජාතික පොලිස් කොමිෂන් සභාව ගෙනාවා, මානව හිමිකම් කොමිෂන් සභාව ගෙනාවා. මේ වගේ කොමිෂන් සභා ගණනාවක් ගෙනල්ලා ඒ සඳහා මේ වංචා දූෂණ කරන සියලු දෙනා තරාතිරමක් නොමැතුව ප්‍රශ්න කරන්න පුළුවන් අවස්ථාවට අරගෙන ආවා. ඒ කොටිම කියනවා නම් අගවින් පොලිස්පතිවරයා පත් කරන්න එදා දේශපාලන ජනාධිපතිවරයාට බෑ. පොලිස්පතිවරයා පත්‍රයකට කොමිෂන් සභාව ඒකට තිබ්බ කොමිෂන් සභාව අධිකරණ කොමිෂන් සභාවේ සමාජිකයන් පත් කරන්න බෑ නීතිපතිවරයා පත් කරන්න බෑ අගමිනිසුරුවරයාට ජනාධිපතිතුමාටවත් කාටවත් ප්‍රොබ්ලම් කෙනෙක් නෑ පත් කරන්න ඒක සර්වපාක්ෂිකව තිබ්බ ජීවස්ථාදායක සභාවකින් තමයි පත් කරන්න පුළුවන්කම තිබ්බේ නමුත් අද අද මේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව හරියට සීල් එක නැති කරලා ඒ සඳහා එක නැති කරලා ඒක අද විශේෂයෙන්ම විධායක සභාවකින් සීල් එකක් විදියට පත් කරා මිසක් ජනාධිපතිතුමා කරන දේ හරි කියන ගහන සීල් එකක් වුණා මිසක් ඒ සඳහා සාකච්ඡා කරන්න නිදහසේ තීරණ ගන්න ඒ පුද්ගලයා හරිද වැරදිද කියන අදහස් දෙන්න ඒ සඳහා විරෝධය ප්‍රකාශ කරන්න විදියක් නැති වෙලා තියෙනවා මම විශේෂයෙන් කියනවා මම විශේෂයෙන් කියනවා ඒ නිසා මේ රටක් හැදෙයි කියන තිබිච්ච බලාපොරොත්තුව අද ආණ්ඩුවක් ගෙදර යන ආණ්ඩුවක් විනාශ වෙනවා නම් ඒක ඉවරයි ඊළඟට තව ආණ්ඩුවක් පත් වෙනවා හැබැයි රට විනාශ වෙද්දී කොහොමද අපිට තව රටක් ගේන්නද ඒ හින්දා තමයි අද සියලු දෙනා මේ රට හැරදාලා යන්න විශේෂයෙන්ම උත්සාහ කරන්නේ විශේෂයෙන්ම මේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා නැවතත් මේ රට ජනතා මුදල් මංකොල්ල කෑමේ පාරාසීසියක් බවට මේ ශ්‍රී ලංකාව පත් කරා ඒක තමයි ගෙනාවේ ඒ හින්දා මම කියනවා සියලු ස්වාධීන කොමිෂන් අහෝසි කරපු එක අද අපි දකිනවා මේ රටේ සියලු ප්‍රශ්න වලට සියලු ආර්ථික ප්‍රශ්න වලට වෙලා තියෙන දේ තමයි මේ සියලු කොමිෂන් සභා ඇති කරේ. ඒ වගේම මම වැඩියෙන් කියනවා දැන් පළවෙනියට ගම්මුකෝ අපි රට ගොඩනගන්න මහ පරිමාණයේ වංචා හා අල්ලස දූෂණය නැති කරන්න ඕනේ. මේ සඳහා නීතිය ආවා 1954 මේ රට අල්ලස් නීතිය හඳුන්වා
දුන්නා.
1985 අයතාලෙස වත්කම් ඉපවීම හඳුන්වා දුන්න නීතිය දූෂණේ වංචා සඳහා 94 පත්තේ මේක කිසිම සංශෝධනයක් උනේ නැහැ. ඉතින් ඒ නමුත් අපි යහපාලන ආණ්ඩුව කාලේ එතකොට සරත් ජයමාන්න මහත්තයා හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අලුතෙන් මේ 94න් පස්සේ අලුත් ක්‍රම වලින් දැන් IT ක්‍රම එක එක ක්‍රම තියෙනවා. මේ වෑන් හොරු අල්ලන්න පුළුවන් විදිහට නීති හදන්න පුළුවන් විදිහට අලුත් ක්‍රම හොයලා අලුත් කෙටුම් පොතක් සකස් කළා. අවුරුදු එකහමාරක් තිස්සේ මේ කෙටුම් පොත තාම තියෙන්නේ. කොහෙද කෙටුම් පොත තාම තියෙන්නේ නීති කෙටුම් පොත් සම්පාදකතුමිය ගාව හිර වෙලා තිනා මේක අරගෙන අද හදන්නේ නැහැ තාමත් යල් පැන ගිය නීති නිසා එනවා. අලිසබ්රි මැතිතුමා කිව්වා විශේෂයෙන්ම නඩු වල තියෙන ප්‍රශ්න නිසා මේ නඩු ගණනාවක් අහක ගියා අපි දන්නා මේ රජයේ ඉන්න ප්‍රබල පුද්ගලයෝ ඇමතිවරු ප්‍රබල පුද්ගලයෝ අද නඩු ගණනාවක් ඊයේ පෙරේදා නිදොස්කොට නිදහස් වුණේ ඒ සඳහා කාර්මික දෝෂයක් නිසා මිසක් නඩු අහලා නෙමෙයි සාක්ෂි නැති හින්දා නෙමෙයි සාක්ෂි දෙන්න ලෑස්ති සියලු දේ සම්පූර්ණ වෙලා තියෙද්දි කොමසාරිස්වරු 3 දෙනෙක් අස්සම් කරේ නැහැ කියලා හිතනවා මං අලිසබ්රි මැතිතුමාට අභියෝග කරනවා පුළුවන් නම් තමුන් නිවැරදි නම් ඔය නඩු ටික නැවත පවරන්න නැවත ওই නඩු ටික පවරලා පුළුවන් නම් නඩු අහලා ඉවර වෙලා ඒගොල්ලෝ නිදොස් කොට නිදහස් කරන්න කියලා මම විශේෂයෙන් කියනවා මොකද නඩුවක් අහන්න නැතුව තමුන්ගේ ගෝල බාලයෝ ටික තමුන්ගේ හිතවලුන් ටික නිදහස් කරන එක නෙමෙයි හරි එහෙනම් එක නීතිපතිවරයෙක් නඩු දැම්මනම් ඒ නීතිපතිවරයා නීතිය දන්නේ නැතුවද නඩු දැම්මේ ඊළඟට ආපුව නීතිපතිවරයා යත් රජයේ නිලධාරියෙක් හරි යත් රජයේ නිලධාරියෙක් ඊළඟ නීතිපතිවරයා ඇවිල්ලා කියනවා
මේක ටෙක්නිකල් කාලය අවසන්
වෙනවා ෆෝල්ස් තියනවා ඒකින්ද මේක කරන්න බැහැයි කියලා ඒ හින්දා මම අලිසබ්රි ඇමතුමාට කියනවා පුළුවන් නම් නඩු 30 ගානක් අයින් කළා මේ ආණ්ඩුව ඇවිල්ලා නිදහස් කළා රජයේ ඉන්න වගකීතු පුද්ගලයන්ව එහෙමනම් නැවත මේ ටෙක්නිකල් ෆෝල්ට් එක හරි ගස්සලා
අවසන් කරන්න
ගමන් ගස්සලා නැවත නඩු පැවරීම කටයුතු කරලා නඩු අහලා සාක්ෂි විමසලා අදාළ මිනිසුරු වරුන් ලවා මේ නිදොස් කොට නිදහස් කරන්න කියලා මම කියනවා පුළුවන් නම් ඒ වගකීම් බාර ගන්න කියලා
බොහොම ස්තුති කරු මන්ත්‍රීතුමනි ඊළඟට කරු ඩීවි චානක රාජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක්
තියෙනවා කරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා අද විශේෂයෙන්ම අපේ රටේ විශාල අභියෝග තියෙන මොහොතක් තමයි මේ මොහොත. අපි දන්නවා ඉතිහාසයේ අභියෝග තියෙන සෑම අවස්ථාවකදීම රටේ වාසනාවකට හොඳ නායකයෝ හමු වෙලා තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ තිබ්බ විශාලම අභියෝගයක් තමයි රටේ විශාල යුද්ධයක් තිබුණා. රණවිරුවෝ 30,000ක් ජීවිතේ නැති වෙච්ච 60,000ක් තුවාල වෙච්ච යුද්ධයක් තිබුණා. හැබැයි අපේ වාසනාවට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා බවට පත් වුණා. එදා ජනාධිපති බවට පත් වෙලා ආර්ථික අභියෝග මැද රටේ තිබ්බ යුද්ධ ජයග්‍රහණය කරා. එදා ආරක්ෂක ලේකම්තුමා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාට සහයෝගය ලබා දුන්නා. අද ඒ වගේම නැවත වතාව ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අභියෝගයක් වෙච්ච මේ මොහොතේ
අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේක ලෝකෙටම අභියෝගයක් තියෙන මොහොතක්. අද ලෝකෙම ආර්ථිකය කඩාගෙන වැටෙන මොහොතක්. ඒ වගේම ලෝකෙම ලෙඩ බියෙන් පෙළෙන මොහොතක තමයි අද අපි මේ අභියෝග වලට ලක් වෙලා තියෙන්නේ. හැබැයි මේ අභියෝග වලට ලක් වෙන්න කලින් තමයි රටේ නායකතුමා තීරණය කරේ ජනතාවගේ පටි තද කරනවා වෙනුවට නායකයන්ගේ පටි තද කරගන්නවා කියලා එතුමා තීරණය කරේ. විශේෂයෙන්ම එතුමා පත් වෙලා පළවෙනියටම කිව්වේ තමන්ගේ ෆොටෝ එකවත් අමාත්‍යවරුන්ගේ ෆොටෝ එකවත් ගිහිල්ලා කාර්යාලවල ගහන්න එපා කිව්වා. අවුරුදු 3ක් යනකම් රාජ්‍ය නිලධාරීන්ට ඇමතිවරුන්ට වාහන ගේන්න එපා කිව්වා. ඒ වෙනුවට එතුමා කරේ එතුමට වෙන් වෙලා තිබෙච්ච ඒ වගේම ජනාධිපති කාර්යාලයට වෙන් වෙලා තිබ්බ ඒ වාහන 340ක් රාජ්‍ය ආයතන වලට ලබා දෙන එක කටයුතු කරේ. ආදර්ශයක් ලබා දීලා තමයි ආරම්භ කරේ. වෙනදා යහපාලන ආණ්ඩුව තියෙනකොට අවුරුද්දකට කෝටි 500ක වාහන ගෙන ආපු යුගයක් තිබුණේ. හැබැයි ඒ යුගය අවසන් කළා තමයි අද මේ ආණ්ඩුව බලයට පත් වුණේ. එක පැත්තකින් නායකයෝ පටිසත කරගන්න ගමන් අනිත් පැත්තෙන් ජනතාවට විශාල බදුසහන ලබා දෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම එදා යහපාලන ආණ්ඩුව තියෙද්දී රටේ ව්‍යාපාර විනාශ වෙලා රට විනාශ වෙලා වැටිලා තිබ්බ මොහොත, සංචාර කර්මාන්තේ සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා තිබ්බ මොහොත, පාස්කු ප්‍රහාරයත් එක්ක මොකද්ද කරේ? පළවෙනියටම ඔවුන්ට තිබ්බ බදු අයින් කරන්න පටන් ගත්තා. වැට් එක 115 ඉඳන් 8 දක්වා අඩු කරලා නැවත වතාවක් ව්‍යාපාර නැගිටවන්න කටයුතු කරන්න පටන් ගත්තා. ඒ වගේම රටට ෆ්‍රී වයිෆයි දෙනවා කියලා තරුණ තරුණිය රවට්ටලා අන්තිමට 130ක බද්දක් 130ක බද්දක් තොරතුරු තාක්ෂණයේ වගේම IT වලට යොමු කරලා තිබුණා. හැබැයි මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච ගමන් 125ක්ම ඒ බදු වලින් අයින් කරලා තොරතුරු තාක්ෂණයට ඒ අවශ්‍ය පාර්ගයක් පදවඳුම්. ඒ වගේම අපිට මතකයි පන්සලේ පින්කඩේට පවා බදු ගහන ආණ්ඩුවක් තිබුණේ. තිස්ස පන්සලේ පින්කඩේ පවා සීල් තියපු ආණ්ඩුවක් තිබුණේ. ඒ වගේම පන්සල් වලට ඒ වගේම පූජනීය ස්ථාන වලට බදු සම්පූර්ණයෙන්ම අයින් කළා දැම්මා. ඒ වගේම උද්ඝෝෂණ වලට ගහන යුගය වෙනුවට ඔවුන්ට එහුම්කන් දීලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන යුගයක් ආරම්භ කරා. අද විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහාම අදලා තියෙන උද්ඝෝෂකයන්ට ගිහිල්ලා ඕන නම් එතනම උද්ඝෝෂණය කරන්න ජනාධිපතිතුමාම පෞද්ගලිකව ඇවිල්ලා ප්‍රශ්න විසඳන යුගයක් ආරම්භ වුණේ. අද ගුරුවරුන්ගේ ප්‍රශ්නේ විසඳුණා, උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ විසඳුණා, රැකියා ලක්ෂයක් දුන්නා. කවදාවත් රජයේ රැකියාවක හීනයක්වත් නොදෙපු අය කට්ටියට තමයි අද රජයේ රැකියා ලබා දෙන්න කටයුතු කරේ. ඒ වගේ විශාල සංවර්ධනයකට රට අරගෙන යන්න අනිත් පැත්තෙන් කටයුතු කරා. මේ කොරෝනා මැද්ද තමයි මේ සියල්ලම කරන්නේ. කවදාවත් වැක්සින් ගේන්න වෙයි කියලා අපි හිතුවේ නැහැ. කවදාවත් PCR ලැබ් දාන්න වෙයි කියලා අපි හිතුවේ නැහැ. කවදාවත් වසංගත රෝග සඳහා රට වටේම රෝහල් හදන්න වෙයි කියලා අපි හිතුවේ නැහැ. හැබැයි එහෙම වෙලා සංවර්ධනේ නැවතුනේ නැහැ. අනිත් පැත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා රට පුරා ගෙවල් ටික හදාගෙන යනවා. ඉන්දිකන්රුද්ද මැතිතුමත් එකතු වෙලා රට පුරාම ගෙවල් ටික ආධාර දීලා හදාගෙන යනවා. මේ වගේ සංවර්ධනයක තමයි රට අරගෙන ගියේ. ඒ වගේ තත්ත්වයක් මෙහෙම තත්ත්වයක් තිබිලත් අද ඒ තත්ත්වෙට යනවා. හැබැයි අපේ විපක්ෂයේ මාන්ත්‍රීවරු කතා කරනකොට අපි දැක්ක මාන්න පෙරු මන්ත්‍රීතුමා කතා කරලා කියනවා 19 වෙනි සංශෝධනය ගෙනාවේ හොරගන්න වත්තන්නලු, රටේ නීතිය ස්වාධීන කරන්නලු. අද 19 වෙනි සංශෝධනයේ තියෙන කාලේ නීතිය ස්වාධීන වුණාද? රටේ හොරගන් නැති වුණාද? ලංකාවේ ඉතිහාසේ ලොකුම හොරකම උනේ මොන කාලෙද? ඔය 19 වෙනි සංශෝධනයේ තියෙද්දිම යහපාලන ආණ්ඩුව තියෙද්දි ඒ වගේම රංජන් රාමනායකල මිනිසුරුවන්ට ඍජුව කතා කරලා තීන්දුව වෙනස් කරන්න කතා කරේ මොන කාලෙද? ඔය 19 වෙනි සංශෝධනයේ තියෙන කාලෙ. ඊළඟට FCID එකට කතා කරලා රාජපක්ෂවරේ හැම සතියෙම අත්අඩංගුවට ගන්න කියලා කිව්වේ ඔය 19 වෙනි සංශෝධනයේ තියෙන කාලෙ. ඔය දහනම් මිනි සංශෝධනයේ තියෙද්දිම තමයි ජොන්සන් ෆිනාන්ඩු අමාත්‍යතුමාම අල්ලන් ගිහිල්ලා හිරගෙදර දෙපාරක් දැම්මේ මෙම්පත් වෙනස් කරලා තමන්ට ඕන විදියට නිලධාරීන් දාලා FCID එක දාලා බය කරලා එහෙම තමයි ගෙනහිල්ලා අමාත්‍යවරු ගිහිල්ලා ඉරේ දැම්මේ. අද ඒගොල්ලෝ නිදහස් වුණා. අද අමාත්‍යවරු නිදහස් වෙනකොට නඩු වලින් නිදහස් වෙනකොට අහනවා ආණ්ඩුව ආමති නිදහස් වෙන්නේ කියලා. නෑ ආණ්ඩුව ආම නෙවෙයි නිදහස් වෙන්නේ. විපක්ෂයෙන් දෙති තමයි ජොන්සන් ෆිනාන්ඩු අමාත්‍යතුමා නිදොස් කොට නිදහස් ලැබුණේ. ගාමිණී සෙන්රත් ලේකම්තුමා නිදොස් කොට නිදහස් වුණේ විපක්ෂයෙන් දෙද්දි. බොරු නඩු හදනකොට බොරු සාක්ෂි හදනකොට අන්තිමට මේ එළියට එනවා. මේ එළියට එන එක නවත්තන්න බෑ. අන්තිමට ඒව එළියට එනකොට කියනවා මේවා ආණ්ඩුව ආම වෙනකව කියලා. හැබැයි එදා සිදු වුණේ දේශපාලන පලිගැනීම් විතරයි. දේශපාලන පලිගැනීම් විතරයි ඒ රට තුල ක්‍රියාත්මක වුණේ. අද අපි දකිනවා අද රට පුරා නැවත පිබිදීමක් ඇති වෙන්න පටන්ගෙන තියෙනවා. හැබැයි අපි දකිනවා යහපාලන ආණ්ඩුව හිතාමතා රටට නැගිටින එකේ පාර කපන එක හිතාමතාම පාර අහුරන්න උපරිම උත්සාහයක් ගන්නවා කියලා. අපි දන්නවා රටේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ කඩාගෙන වැටීමත් එක්ක ඩොලර් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අද විශේෂයෙන්ම අපේ රට ලෝකයේ ඉස්සරහා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අපේ රෝගේම ආගන්තුක සත්කාර වලට තමයි අද ලංකාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේක නැති කරන්න විපක්ෂයේ හිතාමතාම කටයුතු කරන බව අපිට පෙනී යනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජුනි මාසේ ඇවිල්ලා කියනකොට සැප්තැම්බර් මාසේ වෙනකොට රටේම 160කට වැක්සින් එක දීලා අපි රට අරිනවා කියනකොට මොකද්ද කරේ? අනේ විපක්ෂ නායකතුමා හරිනම් කරන්න තිබුණේ නායකතුමාට සහය දීලා රටේ ජනාධිපතිතුමාට සහය දීලා රට ඉස්සරහට යන්න ඕන රට අරින්න ඕන කියලා එතුම සහය දෙන එක. හැබැයි ඇත්තටම මොකද වුනේ? එතුමල්ලා හිතාමතාම පාරට බස්සන්න පටන් ගත්තා. ඉස්සෙල්ලම ගොවි ජනතාව කියලා පාරට බැස්සුවා. දීවර ජනතාව කියලා පාරට බැස්සුවා. හැබැයි මේ ගොඩක් උද්ඝෝෂණවල මූණු ටික බැලුවම ගොවි ජනතාව කියලා ඉන්නෙත් එකම කණ්ඩායම, දීවර ජනතාව කියලා ඉන්නෙත් එකම කණ්ඩායම, වෙන වෙන උද්ඝෝෂණවල ඉන්නෙත් එකම කණ්ඩායම. මේව හිතාමතා කරපු දේවල්. වැක්සින් ටික 100ක් වෙලාවට වැදුනම රටේ වැක්සින් කරන්නේ ඉවර වුණාම විපක්ෂයේ හොඳටම දැනගෙන හිටියා
ගරුව මාතෘකාතා මිනිත්තු දෙකක කාලයක්
මේ රට විවෘත කරන්න හැකියාව තියෙනවා හින්දා අපේ රංජිත් මද්දුම් බණ්ඩාර අමාත්‍යතුමාත් ඉන්නේ හින්දා අද ගොඩක් නීතිය ගැන කතා කරපු හින්දා ඔබතුමාගේ ප්‍රකාශය පිළිබඳව මතක් කරන්නත් කැමතියි. ඔබතුමා කිව්වා ඒ දවස්වල පොලිස්පතිතුමල්ලා නියෝජ්‍ය පොලිස්පතිතුමල්ලා ඉන්නේ සිරිකොතේ කියලා. මයිදන වැරදිලා ගියේ උනේ. ඒ දවස්වල එහෙම තමයි නේද හිටියේ මත්තුමා? ඒ දවස්වල හිටියේ සිරිකොතේ තියාගෙන තමයි තීන්දුව ගත්තේ. අන්තිමට හිරේ යන්න වුණා ඊට පොලිස්පතිතුමල්ලාට. හැබැයි ඒ කණ්ඩායම ඇවිල්ලා තමයි අද නීතිය ආධිපත්‍ය නීතිය ස්වාධීනත්වය පිළිබඳ කතා කරන්නේ. පොලිසිය බාර ඇමතුමා කියනවනම් සිරිකොතේ ඉඳන්නම් තීරණ ගත්තේ කියලා. පොලිසිය බාර ඇමතුමා කියනවනම් පොලිස්පතිවරු නියෝජ්‍ය පොලිස්පතිවරු හිටියේ සිරිකොතේ නම් මේ නඩු දාලා තියන්නේ කොහමද? මේ නඩු හෙදුවේ සිරිකොතේ කියන එක තමයි මේ අමාත්‍යතුමාලා පිළිගෙන තියෙන්නේ. මෙතුමල්ලගේ උද්ඝෝෂණ වලට නවත්තනකොට මෙතුමල්ලට රිදුණා. රිදෙනකොට මොකද වුනේ? රටේ උසාවි වලින් නියෝග කීපයක් ලැබෙනකොටම අමතක වුණා තමන් කරපු දේවල් එළියට එනව නේද කියලා. අන්තිමට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ සද්ද එනකොට තමන්ගේ කටින් එළියට පැන්නා සිරිකොතේ තියාගෙන තමයි නඩු එළියට දැම්මේ කියලා. හරිනම් මේක නඩුවක් දෙකක් නෙවෙයි. මේ නඩු සියලුකම නිදොස් කරන දහස් වෙන්න ඕනේ. සිරිකොතේ කොහොමද නඩුව ගන්නේ?
සිරිකොතේ කොහොමද
පොලිස්පතිවරු ඉන්නේ? සිරිකොතේ කොහොමද නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නේ? මේ වගේ නඩු හදලා විනාශ කරපු යුගයක් තමයි 19 වෙනි සංශෝධනයේ තිබුණේ. ඒ සංශෝධනයේ තමයි අපි 20 වෙනි සංශෝධනය ගෙනෙලා රට නැවතත් ස්වාධීන රටක්, ඒ වගේම ජනතාවට ඉන්න හිතෙන රටක් හදන්න කටයුතු කරේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මාත්‍යමනේ. ඊළඟට ගරු චාල්ස් නිල්මන නාදන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே மத்திய இன்றைய இந்த விவாதத்தில் குறிப்பாக நேற்று அமைச்சர் சமல் ராஜபக்ச அவர்கள் ஒரு கருத்தை முன்மொழிந்திருந்தார். குறிப்பாக ஆட்சி மாற்றங்கள் நடைபெற்றாலும் பொருளாதார கொள்கையில் மாற்றம் இல்லாத ஒரு பொருளாதார கொள்கையை வகுக்க வேண்டும். உதாரணமாக இந்தியாவில் அப்படியான ஒரு பொருளாதார கொள்கை இருக்கிறது. இங்கு ஒவ்வொரு அரசாங்கங்கள் மாறுகின்ற போது அந்த பொருளாதார கொள்கைகளை தொடர்ச்சியாக மாற்றுகின்ற காரணத்தினால் இலங்கையினுடைய பொருளாதாரம் மிகவும் பாதாளத்துக்கு தள்ளப்பட்டிருக்கு. குறிப்பாக பொருளாதார நிபுணர்கள் இந்த ஒரு பொருளாதார கொள்கையை வகுத்தால் இந்த நாட்டில் 22 ஆண்டுக்குரிய வரவு செலவு திட்ட செலவின முன்மொழிவுகளில் பாதுகாப்பு அமைச்சு 373.05 பில்லியன், மக்கள் பாதுகாப்பு அமைச்சு 106.56 பில்லியன், மொத்தமாக 479.61 பில்லியன்கள் ரூபாய் ஒதுக்கப்பட்டிருக்கிறது. இது இந்த வரவு செலவு திட்டத்தில் கிட்டத்தட்ட 19.14% இருக்கிறது. மொத்த செலவினத்தில் 19.14 பில்லியன்களாக இருக்கின்ற இந்த பாதுகாப்பு செலவினம் இலங்கையினுடைய மொத்த செலவினத்தில் 1/5 இருக்கிறது. இலங்கை போன்ற ஒரு சிறிய நாட்டில் மொத்த செலவினத்தில் 1/5 இலங்கை பாதுகாப்புக்காக தொடர்ச்சியாக ஒதுக்குமாக இருந்தால் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை, இந்த நாட்டு மக்களுடைய வறுமையை யாரும் காப்பாற்ற முடியாது என்பதை நான் இந்த சபையில் கூறிக்கொள்ள விரும்புகின்றேன். இன்று பொதுமக்கள் சாதாரணமாக தங்களுடைய குடும்ப வாழ்க்கையை கொண்டு செல்ல முடியாத ஒரு சூழ்நிலையில் இன்று மக்கள் இருக்கிறார்கள். அந்த மக்களுடைய நாளாந்த செலவை குறைப்பதற்கு அல்லது அத்தியாவசிய பொருட்களை பெற்றுக்கொள்ள முடியாமல் இருக்கின்ற அந்த மக்களுக்கு இந்த வரவு செலவு திட்டத்தில் எந்த விதமான முன்மொழிவுகளும் முன்மொழியப்படவில்லை என்பதையும் நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த வரவு செலவு திட்டத்தினுடைய இந்த நாட்டினுடைய மிக பிரதானமான பொருளாதார பின்னடைவு இந்த இலங்கையினுடைய பாதுகாப்புக்கு 1/5 செலவினம் செய்து இந்த இராணுவம் எந்த நாட்டுடன் போர் செய்ய இருக்கிறது? இந்தியாவுடன் போய் போர் செய்ய இருக்கிறதா, அல்லது சைனாவுடன் போர் செய்ய இருக்கிறதா, அல்லது அமெரிக்காவுடன் போர் செய்ய இருக்கிறதா என்பதை நான் இந்த நாட்டினுடைய அரசாங்கத்தை கேட்டுக்கொள்ள விரும்புகின்றேன். குறிப்பாக இன்றைக்கு ஆணைக்குழுக்கள் தொடர்பான இந்த விவாதத்தில் குறிப்பாக மனித உரிமை ஆணைக்குழு தொடர்பாக ஒரு சில கருத்துக்களை நான் கூற விரும்புகின்றேன். மனித உரிமை ஆணைக்குழுவில் மனித உரிமை என்பது இலங்கை மிகப்பெரிய மோசமான நிலையில் இருக்கிறது. அது ஒரு நீண்ட காலமாக இலங்கையில் மனித உரிமை, ஒரு மனிதனுக்கு இருக்கின்ற அந்த உரிமையை நிலைநாட்ட முடியாமல் தொடர்ச்சியாக இந்த அரசாங்கங்கள் இருக்கிறது. குறிப்பாக அண்மையில் ஒரு கனடாவில் இருந்து ஒரு நண்பர் வந்திருந்தார். அவர் வந்திருந்த போது அவர் வந்து இருந்த பிரதேசத்தில் இருக்கின்ற இராணுவ புலனாய்வாளர்கள் அவரை தொடர்ச்சியாக சென்று, ஏன் நீங்கள் இங்கு வந்தீர்கள், என்னத்துக்காக நீங்கள் வந்தீர்கள், நீங்கள் எங்களுடைய அலுவலகத்திற்கு வர வேண்டும் என்று அவரை நித்தமும் வஞ்சிக்கின்ற செயல்பாடு நடைபெற்றது கடந்த 2 வாரங்களுக்கு முன்பு. நான் கோவிட் தொற்று காரணமாக வைத்தியசாலையில் இருந்தபோது அந்த நண்பர் எனக்கு தொலைபேசி எடுத்தார். இந்த இராணுவ முகாமில், குறிப்பாக சாவச்சேரி பிரதேசத்தில் இருக்கின்ற கச்சாய் இராணுவ முகாமிற்கு உரித்தான இராணுவ புலனாய்வாளர்கள் தொடர்ச்சியாக என்னை வந்து விரட்டுகிறார்கள். நான் இலங்கையில் இருந்து போகவா, இந்த நாட்டில் என்னால் இருக்க முடியாதா என்று என்னிடம் ஒரு கேள்வியை கேட்டிருந்தார். நான் கூறியிருந்தேன், நீங்கள் மனித உரிமை ஆணைக்குழுவில் யாழ்ப்பாணத்தில் சென்று முறையிடுங்கள் என்று கூறியிருந்தேன். ஆனால் அந்த மனித உரிமை ஆணைக்குழுவில் சென்று முறைப்பாடு செய்தவர்களுக்கு என்ன நீதி கிடைக்க பெற்றது என்று அந்த கேடாவில் இருந்து வந்த நண்பர் என்னிடம் அதே கேள்வியை திருப்பி கேட்டிருந்தார். அவர் கேட்டது உண்மையான விடயம். இன்றைக்கு இந்த மனித உரிமை ஆணைக்குழுக்கள் எப்படி இயங்குகின்றது? குறிப்பாக மன்னார் மாவட்டத்தில் இருக்கின்ற மனித உரிமை ஆணைக்குழு மன்னார் மாவட்டத்தில் இயங்குவதற்காக யுஎன்எச்சிஆரினுடைய நிதியை பெற்று அங்கு இருக்கின்ற அந்த ஆணைக்குழு அங்கு பணிபுரிந்தவர்களுக்கு கூட சம்பளங்கள் வழங்கப்படவில்லை. ஒரு தகுதியான சட்டத்தரணிகள் அங்கு இல்லை. மனித உரிமை ஆணையத்தில் மக்கள் முறைப்பாடு செய்ய சென்றால் மன்னாரில் இருக்கின்ற அதிகாரிகள் சொல்லுகிறார்கள், நீங்கள் வவுனியாவுக்கு சென்று முறைப்பாடு செய்யுங்கள் என்று. வவுனியாவுக்கு முறைப்பாடு செல்ல நேற்று ஒரு பிரிவினர் சென்றிருந்தார்கள். ஆனால் வவுனியா மனித உரிமை ஆணைக்குழுவில் கூறப்பட்டிருக்கிறது, எங்களுக்கு யாழ்ப்பாணத்தில் இருந்துதான் அரச அதிகாரி வர வேண்டும், ஆகவே நீங்கள் அவர் வருகின்ற நாளை பார்த்து வவுனியா அலுவலகத்துக்கு வாங்க என்று கூறியிருக்கிறார். நான் இந்த அரசாங்கத்திடம் கேட்க விரும்புவது, ஒரு மனித உரிமை ஆணைக்குழுவில் முறைப்பாடு செய்ய போகின்ற ஒரு நபர் தன்னுடைய முறைப்பாட்டை பதிவு செய்ய முடியாத சூழ்நிலை இருக்கிறது. இதை தயவு செய்து நீங்கள் புரிந்து கொள்ள வேண்டும். வவுனியா மன்னார் இந்த விதமாக இருந்தால் முல்லைத்தீவு மாவட்டத்தில் மனித உரிமை ஆணைக்குழுவின் அலுவலகம் இயங்குகிறதா இல்லையா என்று அந்த பணிபுரியவர்களுக்கே சந்தேகமாயிருக்கிறது. அது மனித உரிமை ஆணைக்குழுக்களுக்குரிய மக்கள் முறைப்பாடு செய்கின்ற இடமா என்பது கேள்விக்குறி. கடந்த 3 மாதங்களுக்கு முன்பு இலங்கை கடற்படையினால் மீனவர்கள் தாக்கப்பட்டார்கள். மனித உரிமை ஆணைக்குழுவில் சென்று அவர்கள் முறைப்பாடு செய்தார்கள். என்ன பதில் மனித உரிமை ஆணைக்குழுவினால் வழங்க முடிந்தது? எந்த விதமான ஒரு முடிவுகளும் வழங்கப்படவில்லை. அங்கு வறுமனே அங்கிருக்கின்ற ஒரு தரமான அதிகாரிகள் இல்லாத காரணத்தினால் அவர்கள் செய்கின்ற முறைப்பாட்டை எழுதி தலைமையகத்துக்கு அனுப்புகிறார்கள். அதோடு அந்த பிரச்சனை முடிகிறது. மக்கள் ஒரு எதிர்பார்ப்போடு மனித உரிமை மீறல் நடைபெறுகின்ற போது அங்கு சென்று முறைப்பாடு செய்தால் அந்த முறைப்பாட்டிலிருந்து தங்களுக்கு நீதி கிடைக்கும் என்ற நம்பிக்கை அங்கில்லை. குறிப்பாக வவுனியா முல்லைத்தீவு மன்னார் மாவட்டங்களில் இருக்கின்ற மனித உரிமை ஆணைக்குழுவினுடைய செயலகங்கள் இயங்கவில்லை. இந்த இடங்களுக்குரிய அதிகாரி யாழ்ப்பாணத்தில் மனித உரிமை ஆணைக்குழுவில் இருந்துதான் அவர் இங்கிருக்கின்ற செயற்பாடுகளையும் கவனித்துக் கொள்ள வேண்டும். ஏற்கனவே எங்களுடைய பிரதேசத்தில் மனித உரிமை மீறல்கள் நிறைய நடைபெற்றுக் கொண்டிருக்கிறது. அப்படி நிறைய நடைபெறுகின்ற இந்த மாவட்டங்களில் மனித உரிமை ஆணைக்குழு என்பது மிகவும் ஒரு அசம்பந்த போக்காக மக்களுக்கு நம்பிக்கை ஈனமற்ற ஒரு காரியாலயமாக இயங்கிக் கொண்டிருக்கிறது.
நான்
இந்த அரசாங்கத்தை கேட்க விரும்புவது, இந்த மனித உரிமை ஆணைக்குழுக்களை நீங்கள் பலப்படுத்த வேண்டும். அங்கு ஒரு மக்கள் சென்று முறைப்பாடு செய்தால் அதற்குரிய நீதியை அதற்குரிய நியாயத்தை பெற்றுக் கொடுக்க வேண்டும். அல்லது அந்த முறைப்பாட்டில் இருந்த விடயங்களை அவர்களுக்கு தெளிவுபடுத்த வேண்டும். ஒரு தரமான அதிகாரிகள் அங்கு இல்லை. தரமான அதிகாரிகளை அங்கு நியமிப்பதில்லை. ஏனென்றால் அங்கு நியமித்தால் அதற்குரிய விசாரணைகளை நேரடியாக செய்யப்படுகின்ற போது அது அரசாங்கத்துக்கு சார்பானவர்களுக்கு எதிராக பல முறைப்பாடுகள் செல்கின்ற காரணத்தினால்தான் அந்த பிரதேசங்களில் ஒரு தகுதியான அதிகாரிகளை நீங்கள் போடவில்லை என்பதை நான் இங்கே ஒரு குற்றச்சாட்டாக கூறிக்கொள்ள விரும்புகின்றேன். கௌரவ தலைமதாங்கன உறுப்பினர்களே, இந்த போலீஸ், ராணுவம், கடற்படை போன்ற படைத்தரப்பால் ஏற்படுத்துகின்ற மனித உரிமை மீறல்கள், நான் முன்பு இருந்த விடயங்களை தற்போது குறிப்பிடவில்லை, தற்போது இருக்கின்ற இந்த விடயங்கள் தொடர்பாக மனித உரிமை ஆணைக்குழுவில் சென்று முறைப்பாடு செய்தால் எந்த விதமான ஒரு நீதியும் கிடைக்கப்பெறாது. அப்படி ஒரு சூழ்நிலையில்தான் இந்த அரசாங்கம் இன்று இருக்கிறது என்பதையும் நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இன்று காலை கடத்தொழில் அமைச்சர் டக்ளஸ் தேவானந்த் அவர்கள் தமிழீழ விடுதலை புலிகளுடைய தலைவர் அவரை ஒரு போதை வஸ்து வியாபாரி என்று குறிப்பிட்டிருந்தார். ஒரு மன வேதனை அளிக்கின்ற விடயம், தமிழீழ விடுதலை புலிகள் அவர்கள் போரில் வெல்ல முடியவில்லை என்பது அதொரு காரணமாக இருந்தாலும் அவர்களுடைய ஒழுக்கம் கட்டுப்பாடு என்பது அது உலகத்தில் இருக்கின்ற யாவருக்கும் தெரியும். தற்போது செயலாளர் இருக்கின்ற கமல் குணரத்ன அவர்கள் விடுதலை புலிகளுடைய ஒழுக்கம் கட்டுப்பாடு தொடர்பாக அவர் எழுதிய புத்தகத்தில் கூட குறிப்பிட்டிருக்கிறார் என்பதையும் நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகிறேன். புலியான தரவுகளை தயவு செய்து சபையில் சொல்லி ஒரு உண்மையான விஷயத்தை மறைக்கிறதற்கு முயற்சி செய்ய வேண்டாம். இதற்குரிய கண்டனத்தை நான் தெரிவித்துக் கொள்கிறேன். நன்றி.
பௌமேஸ்வதி கரு மந்திரிதுமா.